මීළඟට ගරු මාචාර්ය චරිත හේරත් මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මුදල් අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමාගේ ප්‍රකාශය මුල් කරගෙන සිදු කරන මේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාම සතුටට පත් වෙනවා. විශේෂයෙන් මම එතුමාට සුබ පතනවා, ස්තුතිවන්ත වෙන ගමන්. මේ අමාරු කාලේ අපේ රටේ වැදගත් අමාත්‍යංශයක් විදියට තියෙන මුදල් අමාත්‍යංශයේ වගකීම අරගෙන වැඩ කිරීම ගැන, විශේෂයෙන්ම එතුමා ඊයේ කරපු ප්‍රකාශේ, පෙරේද කරපු ප්‍රකාශේ ඉතා වැදගත් කාරණයක් තිබුණා. අපි මේ ගරු සභාවට අපේ රටේ මුදල් විෂය සම්බන්ධ, මහජන මුදල් සම්බන්ධ සාකච්ඡාවේ ඇත්ත තත්ත්වය කියන්න ඕනයි කියලා. මේක ඉතාම වැදගත් කාරණයක් ගරු මන්ත්‍රීතුමනි. අපි රටක් විදිහට ඉදිරියට යද්දී අද අපි මූණ දීලා තියෙන මේ බරපතල ආර්ථික ගැටලුව අපි හමුවේ තියෙන්නේ ප්‍රතිපත්ති සම්බන්ධ වැරැද්දක් නිසා මිසක ස්වභාවික ව්‍යසනයක් නිසා වෙච්ච එකක් නෙමෙයි. එනිසා ඔබ දන්නවා අපි සුනාමි අවස්ථාව, එහෙම නැත්නම් වෙනත් ගම්වතුර අවස්ථාවක් ගත්තොත් ඒවා ස්වභාවික හේතු නිසා ඇතිවෙච්ච උවදුරු. හැබැයි මේ ප්‍රශ්නය ප්‍රතිපත්ති හේතුවක් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. වැරදි ප්‍රතිපත්ති, වැරදි දේශපාලන ප්‍රතිපත්ති, වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි අද අපි මේ විඳින බරපතල ආර්ථික අර්බුදයට අපිව තල්ලු කරලා තියෙන්නේ. මේකේ අයිතිකාරයා කවුද, කවදද පටන් ගත්තේ කියන එක හොයන එකට වඩා මේකෙන් එළියට එන්නේ කොහොමද කියලා හොයන එක ඉතාම වැදගත්. ඒ වගේම මම මූලික වශයෙන්ම පිළිගන්නවා 2008න් මෙහාට මේ ස්වෛරී බැඳුම් කර හරහා අපේ විදේශ මූල්‍ය සංචිත තර කරන්න ගත්ත තීරණ දිගටම මේ ඊයේ පෙරේද වෙනකන් ගත්තා. එනිසා 2015 අපි හිටපු ආණ්ඩුව නිමා වෙනකොට ස්වෛර බැඳුම් කර හරහා අපි යම්කිසි විදේශ සංචිත ප්‍රමාණයක් අරන් තිබුණා. ඊට පස්සේ ආණ්ඩුවත් ඒ වගේම ඒ ස්වෛරී බැඳුම් කර ඇතුලේ මේ විදේශ සංචිත ඉස්සරහට ගෙනියන්න බැලුවා. එනිසා දැන් ඇමරිකාන් ඩොලර් බිලියන 15ක විශාල බරක් අපිට මේ මුදල් වෙළඳ පොලෙන් ලබාගත් ස්වෛරී බැඳුම් කර හරහා ඇවිල්ලා තියෙනවා. මේක මෙතන තව වැදගත් ප්‍රශ්නයක් අලි සබ්‍රි මැතිතුමා ප්‍රකාශ කරුවා. එතුමා කිව්වා අර 2008 ඉඳලා 2014-15 වෙනකම්මත් මේ ණය අරගෙනම තමයි ණය ගෙව්වේ. 2015 ඉඳලා 19 වෙනකනුත් ණය අරගෙනමයි ණය ගෙව්වේ. 2019 ඉඳලා අපේ ආණ්ඩුව ණය අරගන්න නැතුව ණය ගෙව්වා කියලා. ඒක ඉතාම වැරදි වැඩක් එහෙම කෙරුවා නම්. ඒ කියන්නේ ණය අරගැනීම හරහා ණය ගෙවීමත් වැරදි තමයි. අපි දන්නවා අපි ණය වෙලා තියෙනවා නම් ඒ ණය ගෙවන්න තව ණයක් ගන්නවා නම් ඒකත් වැරද්දක් තමයි. හැබැයි ණයක්වත් ගන්නෙ නැතුව අතේ තියෙන කැපිටල් එකෙන් ඒ ණය ගෙවලා දාපුවාම ගේන්න තියෙන ගෑස් ටික, ගේන්න තියෙන තෙල් ටික, බෙහෙත් ටික ගේන්න බැරි වෙනවා නම් ඒකත් විශාල ප්‍රතිපත්ති ප්‍රශ්නයක්. එනිසා ණයක් අරගෙන ණය ගෙවපු 2015-19 කාලෙත් වැරදි. ණයක් ගන්නෙවත් නැතුව තියෙන සල්ලි ටිකෙන් ණය ගෙව්වා නම් ඒකත් වැරදි. මේක බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට අපි මූණ දීලා තියෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා අපේ රටේ දේශපාලනයේ මේ වෙනකොට අර පරණ ඉතාමත්ම ජරාජීර්ණ වූ තත්ත්වෙන් එළියට යන්න සමාජෙම විලිලමින් ඉන්නේ. අද සමාජෙම හොල්ලමින් පුපුරමින් තියෙන්නේ මේ අපේ පාර්ලිමේන්තුව, ජනාධිපති ධූරය කියන මේ ආයතන දෙක, ඔෆිස් දෙකම අද කඩා වැටෙන ගානට හොලවමින් ඉන්නවා මේ රටේ ජනතාව. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේ ආයතන දෙකම පරණයි. ඒ කියන්නේ ආයතනවල බිල්ඩින් පරණයි කියලා නෙමෙයි, මේ ආයතන දෙකම හිතන විදිය පරණයි. අලුත් ප්‍රශ්නවලට, අලුත් සමාජ අභියෝගවලට උත්තර හොයන්න පුළුවන් තරම් දැනුමක්, පුළුවන් තරම් ශක්තියක් මේ ආයතන දෙකටම නැහැ කියලායි අද අපේ රටේ ජනතාව කියන්නේ. මේක අපි පිළිගන්න ඕන. මේක අපි පිළිගන්න ඕන ගරු මන්ත්‍රීතුමනි. මේ ආයතන දෙක අලුත් වැඩියා කරන්න ඕන. මට අර ගෝල් ෆේස් එකේ ඉන්න තරුණේ කතා කරද්දි කිව්වා ඒගොල්ලන්ගේ සටනට ඒගොල්ලෝ කියන්නේ ඩිමොක්‍රසි 2.0 කියලා කියලා. මේක විශ්වවිද්‍යාලවල උගන්වනකොට අපි කියනවා ඩිමොක්‍රසි 1.0 කියන්නේ 1948 ඉඳලා මේ ඊයේ පෙරේද වෙනකන් ආපු කාලේ. ඒගොල්ලෝ කියනවා ඩිමොක්‍රසි 2.0 පටන් අරන් තියෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී දෙවැනි සව්ව පටන් අරන් තියෙන්නේ. මොකද්ද ඒ ඉසව්ව තමයි මේ පාර්ලිමේන්තුව අර ජනාධිපති ධූරය කියන ආයතන දෙක මේක පුද්ගලෝ හිටියට මෙව ආයතන ඉන්ස්ටිටියුෂන්ස් මේ ආයතන දෙකම දැන් පරණයි මේ ආයතන දෙක දෙකෙන් එහාට ගිය විසඳුම් හොයන්න ඕනයි කියලා තව මගේ මිත්‍රයෙක් කිව්වා ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි එතුමාගෙන් ඉන්දියාවේ ඉන්න යාළුවොත් එක්ක කතා කරන්න ලැජ්ජයි කියලා තරුණෙක් ඉතාම කනගාටුදායකව කිව්වා ඕගොල්ලෝ කරපු වැරදි හින්දා මට මගේ මිත්‍රයෙක් එක්ක නිව් දිල්ලි වලට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න මට ලැජ්ජයි. ඒගොල්ලන්ගෙන් අපි කෑම කන්නේ, ඒගොල්ලන්ගෙන් අපි තෙල් ගහන්නේ, ඒගොල්ලන්ගෙන් අපි බේත් ගන්නෙ කියලා මගේ මිත්‍රයාට මට කියන්න ලැජ්ජයි. මේ ලැජ්ජාව මට ගෙනාවේ ඔයගොල්ලෝ කියලා අපිට කිව්වා. මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ රටක් විදියට අලුතෙන් දේශපාලනය සම්බන්ධව හිතුවේ නැත්තම් මේ ආයතන දෙකම සමාජයට සම්පූර්ණ illegitimate, irrelevance, අවශ්‍ය නැති, අදාළ නැති, යල් පැන ගිය, expired, එහෙම නැත්තම් කල් ඉක්ුත් වූ ආයතන බවට පත් වෙනවා. මේක තමයි මේ අපේ විශේෂයෙන්ම අපි දේශපාලනයේදී මමත් මේ රටේ වැදගත් වෘත්තියක් කරලා දේශපාලනයට ඊට වඩා වැඩි කැමැත්තක් තිබිච්ච නිසා හැම මාසෙම ලොකුවේ පඩි අඩුවක් තියාගෙන මෙතනට ආපු කෙනෙක්. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ දේශපාලනයට වෘත්තීය වේදීන් ආවට ඒ වෘත්තීය වේදීත්වයේ දේශපාලනය ඇතුළට ගේන්න ඉඩක් නැති තරමට මේක ජරාජීර්ණ වෙලා තියෙන්නේ. පැරණිකමට පරණකමට එහෙම නැත්තම් හුඟක්කල් දිස්ත්‍රික්කේ හිටපුකමට දේශපාලනේ තාක්ෂණික තීන්දු ගන්න තීරණ වෙලා තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අද අපි ඇහුවේ නැතුවට එළියේ ඉන්න තරුණයෝ අහමින් ඉන්නවා. ඒ අහන්නේ අපිටත් එක්කමයි. ඒක අපි බාර ගන්න වෙනවා. අපි මොනතරම් වැදගත් රස්සා කරත්, මොනතරම් උපාධි ගත්තත්, මොනතරම් ජාත්‍යන්තර පුහුණුව තිබුණත් මේ ආයතනේ ආවට පස්සේ කිසිම එකතු කිරීමක්, කිසිම කන්ට්‍රිබියුෂන් එකක් කරන්න බැරි තැනට අර සමහර පැරණි දේශපාලන මතවාද තල්ලු කරනවා නම් ඒකට එළියෙන් එන පහර දීමට අපිත් මූණ දෙන්න වෙනවා. ඒක අපි ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරන්නේ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මුදල් අමාත්‍යතුමාගේ මේ ප්‍රකාශෙන් කියන්නේ අර තරුණයා කියපු ඩිමොක්‍රසි 2.0 හරි කියලා. ඒ කියන්නේ එක දිගටම ආර්ථික කටයුතු සම්බන්ධව පුහුණුවක් නැති ඇමතිවරු, පුහුණුවක් නැති මහ බැංකු අධිපතිවරු, පුහුණුවක් නැති අමාත්‍යංශ ලේකම්වරු මේක කරපුවාම මෙහෙමයි. මේක හරියට ගමේ භාෂාවෙන් කියනවා නම් අර බාස්ලා බලා ඉද්දි වෙනත් අය ඇවිදිලා
තමන්ගේ විනාඩියක කාලයක් තියෙනවා.
අර තමන්ගේ ගැරේජ් එකේ බාස්ලා බලාගෙන ඉද්දි වෙනත් අය ඇවිල්ලා වැරදියට රෝදේ හයි කරලා හැමදාම ගලෝ ගලෝ ආයි හයි කරමින් ඉන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. නිසා මේක අපේ රටේ තරුණයෝ අතට ගන්න ඉඩ තියෙනවා, ගත යුතුය තියෙනවා. නිසා ඒකට අපි ඉඩ හදන්න ඕන. ඊළඟ පාර්ලිමේන්තු වටය, ඊළඟ ජනාධිපති ධූරය කියන සංවාදය මේ රටේ ඔය සරල පරණ මෝඩ කතා වලින් කරන්න බෑ. අර එක කතාවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, මහනුවර රාජධානිය වැටුනේ බේබදුකම නිසා කියලා. ඒක ඇත්තද නැත්තද මම දන්නේ නෑ. නමුත් මට අද කියන්න පුළුවන් අපේ ආණ්ඩුව අද සෙලවෙන්නේ, අපේ ආණ්ඩුව වැටෙනවා නම් වැටෙන්නේ මෝඩකම නිසා. වෙන එකක්වත් නිසා නෙමෙයි, මෝඩකම නිසා කියලා මම ඉතාම පැහැදිලිව කියනවා. මේක සම්බන්ධව ඕන කෙනෙක් එක්ක මට සංවාද කරන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒක උද්දච්චකමත් ඒකට සම්බන්ධයි. මම ඒක අදාළ කරගන්නේ නැහැ. නමුත් මේ රටේ ඓතිහාසිකව කරුණු මත තීරණ ගන්න ඕන වෙලාවල, ෆැක්ස් මත තීරණ ගන්න ඕන වෙලාවල, හිතේ හෝදිසියට තීරණ ගන්න ගියාම ආර්ථිකයට වෙන්න පුළුවන් බරපතලම විනාශය තමයි අද අපි අත්දැකීමෙන් ඉන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවට අපි කියන්නේ මේක සම්බන්ධ අභ්‍යන්තර සංවාද තිබුණා. හැබැයි මේ අභ්‍යන්තර සංවාද මම දැන් කිව්වට ඒක අදාළ නැහැ. ඔබ කියන මතේ ඩිමොක්‍රසි 2.0 ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊළඟ ඉසව්වට ගමන් කරමින් ඉන්න මේ වෙලාවේ, සමාජෙම විලිලමින් ඉන්න මේ වෙලාවේ අපි හිතන්නේ මේ සමාජයේ ඒ අලුත් වීමට එකතුනේ නැත්තම්, අලුත්ුනේ නැත්තම් මේ රටේ බරපතල ප්‍රශ්නයක් ඉදිරියේ ඇති වෙනවා කියන බව ප්‍රකාශ කරමින් අදහසක් ප්‍රකාශ කරන්න ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මගේ වචන සල්පෙනි බා කරනවා.
ස්තුති කරමු මන්ත්‍රීතුමා. ஹரிஸ் மந்திரிமா கியான முக்காது பாயிண்ட் போடு.
நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற அம்பாறை மாவட்டத்தில் நேற்று இரவு பாலமுனை பிரதேசத்தில் அந்த போலீஸ் காவலரின் ஊடாக சென்ற ஒரு இளைஞர் மீது போலீசார் கடுமையாக தாக்கி அவர் முகம் இக்கட்டான நிலைக்கு சென்ற பொழுது பொதுமக்கள் வந்து போலீசாரிடம் இது சம்பந்தமாக விசாரித்த பொழுது அக்கறைப்பட்டு போலீஸ் பொறுப்பதிகாரி உட்பட அங்கு வந்த போலீசார் அந்த மக்கள் மீது அதிலிருந்து இளைஞர் மீது துப்பாக்கி பிரயோகம் செய்து ஒருவர் காயமடைந்து இன்று ஆஸ்பத்திரியில் இருந்து கொண்டிருக்கின்றார். போலீஸ் இந்த நடவடிக்கை காரணமாக இன்று அம்பாறை மாவட்டத்தில் ஒரு பெரும் பதட்டம் ஏற்பட்டுள்ளது. குறிப்பாக பாலமனை பிரதேச மக்கள் கொதித்தெழுந்துள்ள நிலைமையில் இது சம்பந்தமாக பொதுமக்கள் பாதுகாப்பு அமைச்சர் இந்த போலீஸ் நடவடிக்கை இது ஒரு அடாவடித்தனம், அப்பாவி பொதுமக்கள் மீது துப்பாக்கி சூடுகளை மேற்கொண்டு ஒரு அராஜக நிலையை ஏற்படுத்தியிருக்கின்ற இந்த சூழ்நிலையில் இது சம்பந்தப்பட்ட போலீசார் மீது பொதுமக்கள் பாதுகாப்பு அமைச்சர் கடுமையான நடவடிக்கை எடுப்பதோடு அங்கு பாதிக்கப்பட்ட அந்த இளைஞர்களுக்கு உரிய நீதியை பெற்றுக் கொடுக்க வேண்டும் என்று இந்த சபையில் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சரை கேட்டுக்கொள்ள விரும்புகின்றேன். நன்றி.
சுதி மீலாட கரு எஸ் எம் மறிக்கார் மெத்துமா உத்துமா வினாடி அட்டக காலையாக்தீனு
மந்திரி துமணி தான் எத்த வருஷம் பார்லிமெண்ட் மந்திரி வரைக்கு இந்தியட்ட மாம கணகாட்டு வேணுமா மே கதாநாயக துமாத் ஆண்டு பக்ஷாத் ஏவாகியம பக்ஷ நாயக்கியோத் மே சுமான துணக் திசே எக்கு துவலா மே கரண்ண முகத்த கீழி வரலா அட்டே ஜனதாவ விசேஷன்ம தருணங்கே மதவாதே அண்ட அஹுங்கான் தென்னத்துவ ஸ்தாவர நியோக அத்திரோள பார்லமேந்துவ துளட்ட மே ரட்டே ஜனதாவ இல்லன விசந்தும் பிரஷ்னகன சாக்கச்சா கரல லபாதன விசந்தும் முகத்த கீனக கீனவா வெனுவட்ட தென் மே அவில்ல சம்பிரதாயக விதியட்ட வாத கரகன எஹாட்ட பெனல மெஹாட்ட பெனல மே முகத்த கரண்ண கீனக மட்டனம் தேரென்ன எனிசா எனிசா தமை தென் கோட்டா கோஹோம் கீனக பட்டாங்க அரகன மைனா கோஹோம் வெல்ட்ட கீல்ல ஹொரா கோகமட்ட தென் அவில்ல தீனவா එතකොට මේ தத்துவය තුල තවදුරටත් මේ බැරිකේඩ් දාගෙන ඒ වගේම පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් දාගෙන මෙහෙම පාර්ලිමේන්තුවක් ගෙනියන එක සටපහකට වැඩක් නැති වැඩක්. ඒ නිසා ඊළඟට මේ තරුණයෝ එන්නේ මොකටද? මේ විදියටම නම් වීලු සපයන්න යන්නේ ඊළඟට තරුණයෝ මේ පාර්ලිමේන්තුව ඇතුළට ලක්ෂ ගණන් ඇවිල්ලා මේක ගිනි තියලා දායි. එතකොට ඒකත් සමාජය පිළිගනීවි. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මෙතන ජනතාව ඉල්ලන දේවල් කීපයක් තියෙනවා. ඒ ප්‍රමුඛතාවය අපි අඳුරගෙන නැහැ. දැන් මේ මේ ප්‍රශ්නේ ආරම්භ වෙන්නේ ඇයි? මේ ප්‍රශ්නේ ආරම්භ වෙන්නේ මිනිස්සු ගෑස් පෝලිං වල, ඒ වගේම මේ තෙල් පෝලිං වල ඉන්නවා හිටියත් ගන්න සල්ලිත් නැහැ. ඒ වගේම තුන් වේලක ආව මිනිස්සුන්ට දෙවේලක් කන්න වෙලා තියෙනවා. ඊට පස්සේ රැට කළුවරේ ඉන්න වෙලා තියෙනවා. එතකොට ජනතාව ඉල්ලන්නේ මේකට විසඳුමක්. එතකොට මුදල් ඇමතිතුමා ගිහිල්ලා මේ IMF පැහැදිලිව කියන්න තියෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යතුමායි කතාවේදී කිව්වා දැන් මේ ඓතිහාසික වැරද්දක් කියලා ඉවර වෙලා මේ IMF එකට යන එක ප්‍රමාද කරන එක. එතකොට අපි පැහැදිලිව කියන උන විපක්ෂයේ විදියට අපි මුල ඉඳලම මේක කියද්දි අපට කිව්වා ඔන්න පිස්සු දඩවනවා කියලා ඉවරලා. ඒ වගේම ජනාධිපතිවරයාගේ උද්දච්ච තකතිරු පොහොර මේ තහනම් කිරීම සහ කාබනික පොහොර වලට එකපාර යාම පිළිබඳව අපි කරුණු දක්වනකොට ඔය ආණ්ඩු පක්ෂය ඉන්නෝ දෙවිය අපට මඩ ගහන්න ගත්තා. අන්න රසායනික පොහොර සමාගම් කම්පැනි වලින් සල්ලි ගන්න කට්ටිය කියලා ඉවරලා. දැන් ඇවිල්ලා සමාව ඉල්ලලා ඓතිහාසික වැරද්දක් කියලා වැඩක් නැහැ. ඒ වගේම තමයි රුපියල ක්‍රමිකව අතහැරේනම් ශ්‍රමිකයන්ගෙන් මුදල් එනවා. මුදල් ආවනම් ඩොලර් ආවනම් ආනයනය කරන්න සල්ලි තියෙනවා. බඩු ආනයනය කරන්න මෙච්චර පොලිමක් එන්නේත් නැහැ. මෙච්චර ගිහිලා යෑමක් මේ යන්නේත් නැහැ. අපි ඒක කියද්දි මොකද්ද නිවාඩ් කබ්‍රාල් කිව්වේ? නිවාඩ් කබ්‍රාල් කෝ නැහැ නැහැ. අපි ගාව සැලසුම් තියෙන ඔක්කොම කරනවා කියලා. නමුත් මට කියන්න කනගාටුයි මුල ආසනයේ මන්ත්‍රීතුමනි කෝප් සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට මම දකින්න විවිධ රාජ්‍ය ආයතන ඇවිල්ලා කතා කරනකොට මේ මහා බැංකු අධිපතිවරයා හිටපු නිවාඩ් කබ්‍රාල් කොයි මාකාරයට උද්දච්ච විදියට ඒකාධිපති විදියට මේ රටේ ආර්ථිකය ඝාතනය කිරීම සඳහා පියවර අරන් තිනවද කියලා. එනිසා ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජ
ராஜபக்ச பிரமுக ஆண்டோ விதரன்னமை மே நிவாட் கப்ரால் ஹிரேயன்னோட மினியே ஓ ஆர்த்திக காத்தகே ஓ நிசாத்தமை அது ருப்பியல் எக்கசி அசுவட்ட பாரதுன் டொலரக்க அது ருப்பியல் துன்சி ஹத்தாபனல தீனோ மந்தான்னே அது துன்சி ஹத்தப அசுவைதுகில எனிசா மேவட்ட மேதன் நிவாட் கப்ரால் இல்லா அசுனா கீழ மே மே உத்தரே லபென்னே எனிசா மே விசேஷன்ம தவக காரணியாக கியன்னு கரு முலாசனை மந்திரித்துமணி மே பார்லிமேந்துவே சா பார்லிமேந்து இன்னாய கரண வடகன வித்தர கதாகரணி நமுத் ராஜ்ய ஆயத்தனை வள சிதுவன மே ராஜ்ய நிலதாரின் ஹரஹா சிதுவன தூசன வஞ்சாகன கௌரவக்க கதாகரண்ண அப்பி விவித ஆயத்தன கேனகொட்ட ஏவாய சிதுவன ஹொரக்கம் ஏவாய சிதுவன வஞ்சா ஏவாய சிதுவன தூசன பிலிபந்தவ எலிதரவு வேணும் நமுத் கண்ண பியவரண்ண பார்லிமேந்துட வார்த்தாவாக இதிரிபத் கரணோ எத்தனை இஹாடன உதாரணயக் இதிரட சமஹர பேங்க் வலிங் பில்லியன கணன் ණය දීලා එක එක පුද්ගලයන්ට අපතන් පතුවත් නැතුව ණය දීලා අද අය කරගන්න බැරි තත්ත්වයට අවිල්ල තියෙනවා. දැන් සාමාන්‍ය මිනිහෙක් උඩහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් ණයක් ගන්න ගියාම රටේ නැති ෆෝම් පුරවලා ඉල්ලීම් දාලා මේ අපතන් පතු ඉල්ලනවා. නමුත් බිලියන ගණන් ණය දීලා තියෙනවා මේ අපතන් පතුවක්වත් හරියාකාර නැතුව. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ කතන්දරේ හරියට තේරෙන්නේ නැත්නම් මේ කතන්දරේ හරියට තේරුම් ගන්න නැතුව සමහර අය ලෑස්ති වෙනවා ඒගොල්ලෝ වෙනුවට මේගොල්ලෝ ඇමතිකම් ගන්න. එතකොට අපි එකතු වෙලා කොහොමද අරගොල්ලන් වයින් කරලා මේගොල්ලෝ ඇමතිකම් ගන්න කියලා. එක එක්කෙනාගේ මේ තට්ටු මාරු ක්‍රමයට ඇමතිකම් දීලා හරියන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ සිදුවිය යුත්තේ තමයි ජනතාව ඉල්ලන ආර්ථික සහන ලබා දෙන ක්‍රමවේදය සහ මේ දේශපාලනයේ තියෙන මජර සංස්කෘතිය නැති කිරීම සඳහා වූ ව්‍යවස්ථාව තුලින් ගන්නා වූ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාවට දැනුම් දෙන්න ඕන. ඒ නිසා මේ සතියක් කර සතියක් පාර්ලිමේන්තු කැඳවගෙන නෙමෙයි කල යුත්තේ මේ මොහොතේ කල යුත්තේ දැන් කතානායකතුමාට කියනවා මේ හොරා ගෝගම ගම්මුලා දෑනිය කියලා. ඉතින් එතුමාට හරි ලැජ්ජාවක් තියෙනවා නම් පක්ෂ නායකයන්ට ලැජ්ජාවක් තියෙනවා නම් හරිද? දැන් මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍ර තීරණය කරන්නේ පක්ෂනායකයෝනේ. එතකොට ඒගොල්ලෝ මේ ප්‍රශ්නය පිළිබඳ අවබෝධයක් ගන්න ඕනේ. ඒ නිසා මේ සතියේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. ආවා කතා ටිකක් කරා කාට හරි ඉවර කරනවා. බැන්න ගියා. එහෙම නෙමෙයි විය යුත්තේ. මේ හදිසි අවස්ථාවකදී අයවැය කාලේ හැමදාම පාර්ලිමේන්තුව රැස් වෙන්න පුළුවන් නම් සෙනසුරාදා රැස් වෙන්න පුළුවන් නම් මේ රටේ ඉතිහාසයේ අද මුලාසනේ මන්ත්‍රීතුමනි 1953 න් පස්සේ අවුරුදු 69 කින් හර්තාල් එක ඇවිල්ලා තියෙන්නේ. අපි ඔව් පෞගී කාලේ දිගින් දිගටම කිව්වා ඇහුවේ නැහැ. දැන්වත් අපි කියන නිසා අහන්න එපා ජනතාව කියන නිසා මේ ස්ථාවර නියෝග අත්තිතුවල මේකට විශේෂ කමිටුවක් දාලා මේ පාර්ලිමේන්තු රැස්ලා මේ ප්‍රතිසංස්කරණ දෙක ලබා දෙන විදිය ගැන කියන්න. එහෙම නැවුනත් මට නම් පෞද්ගලිකව කියන්නත් മന്ത്രി මේ මුලාසනේ മന്ത്രിතුමනි මේ පාර්ලිමේන්තුවට පැමිණීමත් අප්‍රිය වෙලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. බොහොම
ස්තුතියි. ඉසුදී ගරු മന്ത്രിතුමා මීළඟට ගරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා 9ක කාලයක් තියෙනවා සමහර
අරු ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනේ අද මේ අයවැලේ අද මේ මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරපු ඉදි අදහස් දැක්වීම පිළිබඳව තමයි මේ විවාදය පැවැත්වෙන්නේ. නමුත් ඒ අතරේ අද රටේ තිබෙන තත්ත්වය පිළිබඳවත් ඒ වගේම ඊයේ පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වය පිළිබඳවත් සමාජයත් රටත් කතා කරන්න පටන් අරන් තියෙනා වගේම පාර්ලිමේන්තුවේත් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඊයේ ප්‍රධාන වශයෙන් ඇති වුණු සිද්ධියක් තමයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා පත් කිරීම. මේ සම්බන්ධව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ඒ වගේම සාදීන කණ්ඩායම් විදියට අපිට මේ තනතුරේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. සීමලා පිටියේ මැතිතුමා ඒ පිළිබඳව ඉල්ලීමක් කරෙත් නැහැ. නමුත් අවසාන මොහොතේ සමගි ජන බලවේගයේ කණ්ඩායමත් අපි සාකච්ඡා කරලා එකඟතාවයකට ආවා. රංජිත් සියඹලා පිටිය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකට ආණ්ඩු පක්ෂයේ සහයෝගය. මොකද විරුද්ධ පක්ෂයේ යෝජනාවකින් විරුද්ධ පක්ෂයේ ස්ථිර කිරීමකින් තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. ඒ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔහුට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට කතානායක නියෝජ්‍ය කතානායක ධූරයේ වැඩ බාර ගන්න. නමුත් අවාසනාවට මගේ සිද්ධිය වෙනත් විදියකට තමයි සිද්ධ වුණේ. ඔහුගේ නම යෝජනා කර අපි සාදීන කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ස්ථිර කරා. ඊට පස්සෙ ආණ්ඩුව පැත්තෙන් ඒකට සහයෝගය ලබා දෙනවා කියලා කිව්වා. ඒ වගේම විරුද්ධ පක්ෂයේ එතකොට වෙනත් අපේක්ෂකෙක් පරණ තීන්දුව වෙනස් කළා. වෙනත් අපේක්ෂකෙක් ඉදිරිපත් කරා ආණ්ඩු පක්ෂය ඒ යෝජනාව ඉදිරිපත් කරා සහයෝගය ලබා දෙනවා කිව්ව නිසා. අද සතුරු වෙනවා විපක්ෂ නායකතුමා ඒ කාරණේ පැහැදිලි කරලා දුන්නා. ඔවුන් බලාපොරොත්තුවෙන් හිටි බව රංජිත් සියමලා පිටියෙන් පත් කරා. මොකද අද මේ පිළිබඳව සමහර අයට අපේ රට තුලත් සමහර සමාජ මාධ්‍ය ජාලාවලත් මේ අපි ස්වාධීන වීමේ කටයුත්ත හැල්ලුවට ලක් කරන්න පටන් අරගෙන තියෙනවා. අපි ස්වාධීන උනේ අවංකවම. අපි වෙනම ගමනක් යන්න උත්සාහයකින් තමයි අපි ස්වාධීන උනේ. අපිට අමාත්‍ය ධූර දරාගෙන යන්න තිබුණා. කවුරුත් කිව්වේ නැහැ ඇමතිගම් වලින් අයින් වෙන්න කියලා. අපි තමයි තීන්දුව කරේ මේ යන ගමන හරි නැහැ. මේ යන ගමනේ ප්‍රතිඵලය ජනතාවට නැහැ. මේක යන්නේ වැරදි පැත්තකට. ඒ නිසා අපි ආණ්ඩුවෙන් අයින් වෙලා ස්වාධීන වෙලා විරුද්ධ පක්ෂයේ කටයුතු කරන්න ඕන කියලා. නමුත් විරුද්ධ පක්ෂයේ ඒක විවිධ විදියට අර්ථ නිරූපණය කරන්න පටන් ගන්න තියෙනවා. මම කියන්න කැමති අපි ආවේ මේ විරුද්ධ පක්ෂයේ ඉඳගෙන කටයුතු කරන්න මිසක් ආණ්ඩුවට මුක්ක ගහන්නවත් වෙනත් දෙයකටවත් නෙමෙයි. ආණ්ඩුව එක දන්නවා, ආණ්ඩුව දන්නවා නියෝජ්‍ය කතානායකවරයා පත් කරනකොට ඒ පැත්තෙන් කෙනෙක් යෝජනා කරා නම් ඡන්ද හම්බ වෙන්නේ 95යි. ඔවුන්ට ඡන්ද 95යි තියෙන්නේ. වැඩි ප්‍රමාණය තියෙන්නේ මේ පැත්තට. එසා වුණත් මේ යන ගමනට උදව් කිරීමක් තමයි කරලා තියෙන්නේ. පරාදයෙන් නැත්තම් ඔවුන්ගේ ප්‍රමාණය පිළිබඳව දන්න නිසා. එහෙම නැතුව වෙන අපි සහයෝගයක් ඉල්ලා හිටියෙත් නැහැ. අපි බලාපොරොත්තුුනේත් නැහැ. කෙසේ වෙතත් අපි කියන්න කැමති අපි ගත්ත ස්ථාවරය ඒ පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් විදියට කටයුතු කිරීම අපි ඒ ආකාරයෙන්ම සිදු කරනවා. අපිට තනතුරු තාන්න මාන්න වල අවශ්‍යතාවයක් නැහැ. ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් යන්න අවශ්‍ය. දැන් අපි බෙදිලා රණ්ඩු කරගෙනත් වැඩක් නැහැ. දැන් අපිට ඊළඟට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සියලුම දෙනාට සිද්ධ වෙනවා. මේක ජනාධිපතිවරයා, අගමැතිවරයා නැත්නම් ආණ්ඩුව විතරක් නෙමෙයි අනාගතයේදී මේ 225ටම විරුද්ධව මේ කැරල්ලක් විදියට යනවා. දැන් අද කට්ටිය කියන්න ආරම්භ තියෙනවා මේ 225ම ඕන්නේ අලුත් 225ක් ගේමුකෝ. අපිට අයින් වෙන්න පුළුවන්. අපි අයින් වුණත් එන්නේ අපේ ලයිස්ට් ඊළඟ එක්කෙනා. ඔය වෙන කාටවත් එන්න පුළුවන් කමක් නැහැ. මේ කතාවේ අද නෙමෙයි එදත් කිව්වා. හරේ පාස්කු බෝම්බේ පත් වෙනකොට කිව්වා ඔක පත් වෙන්න තිබුණේ පාර්ලිමේන්තුවේ කියලා. නිදාස් දවසේ මූද පැත්තට කාලතුවක් වහරහලා වෙඩික් තියෙනකොට කිව්වා ඔක අනිත් පැත්තට හරවන්න තිබුණේ කියලා. එදා එහෙම කියලා ඊට පස්සේ ආව පාර්ලිමේන්තු මැතිවරණ. ඒ වෙලාව වෙනකොට 225ම මිනිසුන්ට එපා වෙලා තිබුණේ. නමුත් මොකද පාර්ලිමේන්තු මැතිවරණේ උනේ? ආයේ ආවේ කණ්ඩායම තමයි වැඩි ප්‍රමාණය. වංචා දූෂණ වලට නම් ගිහිපු අය, චෝදනා ලැබුව අය, එලිපිට ඔප්පු වෙන මට්ටමට තිබිච්ච අය ඔක්කොම පාර්ලිමේන්තුව ආවා. ඒ අතරේ තව අලුත් කණ්ඩායමක් ආවා. වියත්මගේ කණ්ඩායම, මේ වගේ විවිධ කණ්ඩායම් එනවා. දැන් එකමතාවක් ආවා ස්වාමීන් වහන්සේලා. මිස්සක් විතර ආවා. ඊට කලින් පළාත් සභාවකට ආව රණවිරු. ඒ කණ්ඩායම් එනවා ඊළඟ සැරේ යනවා. දැන් මේ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයේ තිබුවොත් මට බය නැතුව කියන්න පුළුවන් ඔය එළිය උද්ඝෝෂණ වල ඉන්න 25 තියක් පාර්ලිමේන්තුවට අඩුම ගානේ. ඒ ඇවිල්ලා ටික දවසකදී ඒකත් මිනිසු කියයි ඒ කණ්ඩායමත් වැඩක් නැහැ කියලා. එනිසා මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න වෙන්නේ මේ ඉන්න පාර්ලිමේන්තුව අපේ 225ම එකතු වෙලා. මේකට එළිය විසඳුම් හොයන්න පුළුවන් කමක් නැහැ. ව්‍යවස්ථාව අනුව තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. එහෙමනම් අපි මේ පාර්ලිමේන්තුවේ මේ 225 අද තියෙන මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකදී අපි පැහැදිලිව කියන්න කැමතියි දැන් රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණු ගමන් බදු කප්පාදු කළා. රාජ්‍ය ආදායම අහෝසි අහිමි කරගෙන ගොවියට තිබුණු පෝර සානාධාර නැති කළා. ගොවියා මහපාරට ඇදලා දාලා මේ අපරාධය පටන් ගත්තා. අන්තිමට මොකද වුනේ? හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 8ක් අද වෙනකොට රටින් ගේන්න පටන් අරගෙන තියෙනවා. බඩඉරිඟු ටික අද ත්‍රිපෝස හදන්න බඩඉරිඟු ටික නෑ රටින් ගේන්නේ. අද සත් ආහාරවලට බඩඉරිඟු ටික රටින් ගේන්නේ. මොකද්ද මේ தත්තේ? මේ සල්ලි ටික තිබුණා නම් මේ වගේ තෙල් ගේන සල්ලි නැතුව යන්නේ නැහැ. බේත් ගේන සල්ලි නැති වෙන්නේ නැහැ. ගෑස් ටික ගේන සල්ලි නැති වෙන්නේ නැහැ. අද මිනිස්සු මොකද්ද කරන්නේ? පොලිමේ ඉඳලා වැඩිමිලට තෙල් ටික ගහගන්න පොලිමේ ඉඳලා තෙල් ටික ගහගෙන ඒ තෙල් ටික ඉවරනකම් ගෑස් ටිකක් හොයාගෙන රටවටේ යනවා. මේක මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? ෆාමසි ගාන යනවා බේත් ටික හොයාගන්න. ලෙඩු මැරෙනවා බේත් ටික නැතුව. දරුවෝ අද මේ ඇති වෙන දැන් තියෙන තත්ත්වයේ ප්‍රතිබලය අවුරුදු 50කටවත් වෙනස් කරන්න බෑ. අද මව්වරුන් වෙන බලාපොරොත්තු වෙන ගැබිනි මව්වරුන්ට අද පෝෂදායී ආහාර වේලක් නැහැ. අද ලැබෙන දරුවෝ අඩුබර දරුවෝ ලැබෙන්නේ. ඒ වගේම දරුවන්ගේ මන්ද පෝෂණය වැඩි වෙනවා. තව අවුරුදු 40ක් 50ක් යනකම් ඉතාම දුබල ජාතියක් බිහිවෙන්. ශක්තිවන්ත මිනිස්සු නෙවෙයි බිහිවෙන්. එයාට පෝෂණීය ආහාර වේලක් නැහැ. දරුවන්ට කන්න බොන්න නැහැ.
කාලයක් තියෙනවා.
කිරිපිටිනේ.
විනාඩි දෙක කාලයක් වතුනවා.
කිරිපිටිනේ. ඉතින් මේ තත්ත්වයට අපි හැමෝටම වග කියන්න වෙනවා. ඒ නිසා අද අපි බලන්න ඕන කො අපිට අද මේ ආණ්ඩුව එන ජනාධිපතිතුමා පත් වුණාම තාප්පොළ චිත්‍ර ඇඳ තරුණයෝ කොහෙද අද ඉන්නේ? පුරංකොමරු අස්සද්දන්න එළියට ආව තරුණයෝ කොහෙද ඉන්නේ? අද ඒ ඔක්කොම තරුණයෝ පාරේ පිකටින් කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මේ රජයේ වගකීම මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන කටයුතු කිරීම. ඒ වගේම විපක්ෂයටත් අපි හැමෝටමත් වගකීමක් තියෙනවා. මේ වෙලාවේ බොරදියේ මාළු බාන එක නෙමෙයි මේ කටයුත්තේ. මේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට මූණ දෙන්න ඕන අපි. ඒස අපි මේ යම් වෙනසක් ඇති කළා, ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් ආණ්ඩුවක් නිර්මාණය කළා, ඉස්සරහට ගෙනියන්න ඕන. ඒවා මේ තනතුරු බලාගෙන ලැබෙන වරප්‍රසාද බලාගෙන කටයුතු කිරීමක් නෙමෙයි, ජනතාවට සහන ලබා දෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕන. මේ යන තාලෙන් ගියොත්, මේ යන විදියට තව මාස හතරක් ගියොත් මිනිස්සු පාරේ මැරිලා වැටෙනවා කන්න නැතුව. බෙහෙත් ටික නැතුව දැන්ටමත් මිනිස්සු මැරෙන්න පටන් අරගෙන තියෙනවා. තෙල් ටිකක් ගහගන්න බැරුව මිනිස්සු පොලිමේ දවස් ගණන් ඉන්න මේ රටේ, ගෑස් ටික නැතුව ඉන්න මේ රටේ අපි දැන් ගල්ලුගේට යන්න පටන් අරන් තියෙනවා. දැන් ආපහු අර පරණ තත්ත්වෙට මේ යන්න පටන් අරන් තියෙනවා. මොන සාපයක්ද මේක? මේ සාපය ඇති වුණේ ගොවියන්ට කරපු අසාධාරණයක්, ගොවියන්ට කරපු හානියත් එක්ක. ඒවා හැල්ලු කරලා කතා කරා. අපිට අවශ්‍ය තරම් කෑම තියෙනවා කිව්වා. අපිට අවශ්‍ය තරම් ආහාර තියෙනවා කිව්වා. තියෙන්නේ කොහෙද? පිටරටින් ගෙනාපුවා. ඒවා වස ගහපුවා. ඒ නිසා මේකට උත්තේදී අපි සියලු දෙනා දැන් කරේ ආණ්ඩුවේ වැරද්ද කවුරුණත් කාට මේ වගකීම පැවරුණත් අපි කාටත් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් හෙට අනිද්දා වෙනකොට විදුලි බිල වැඩි කරන්න වෙනවා. විදුලි බල මණ්ඩලයේ මේ අවුරුද්දේ බිලියන 228ක් පාඩු වෙනවා කියලා කියනවා. පෙට්‍රෝලියම් එක තාමත් පාඩු. එක දවසට මිලියන 1633ක් පාඩුව තිබුණා. දැන් වැඩි කරාම ටිකක් අඩු වුණා. ආයේ පාඩු. ආයේ වැඩි කරනවා අපි දන්නවා. ආයේ ගෑස් එක වැඩි කරනවා. මොකද අද පිටරටින් එන්නේ නැහැ සල්ලි. ඩොලර් එවන අය විශ්වාසයක් තියෙන රටවල් වල සේවය කරන අය මේ වෙන ඩොලර් ටික හොරකම් කරනවා කියලා. එහෙනම් මේක වෙනසක් වෙන්න ඕන. මේ විශ්වාසය ගොඩනගෙන්න ඕන. විදේශ රටවල් වලින් අපිට ආධාර කරන්න ඉන්න අය, උදව් කරන්න ඉන්න අය, ඒ රටවල් වලින් අපිට උදව් කරන්නේ නැහැ. ඒ වෙන ආධාර මේ රටේ හොරකම් කරනවා කියලා මතයක් තියෙනවා. අපි හැමවිට කරපු රටක්. ඒක තමයි ඇත්ත කතාව. අපි පාරවල් හදනවා කියලා කෝටි ගණන් නාස්ති කරා, විනාශ කරා. මේ පහුගිය කාලේ මිනිසුන්ට කන්න බොන්න දෙන්න තිබිච්ච සල්ලි, තෙල් ටික ගේන්න තිබිච්ච සල්ලි වලින් පාරවල් කාපට් කරනවායි කිව්වා. කැටගල් අල්ලලා අවුරුදු 2යි 3යි ඒක ගලවලා හොඳට තියෙන පාර ගලවලා කාපට් කරන්න පටන් ගත්තා. හැම පාරකම 10% කොමිස්සයක් දීගෙන මේ වැඩේ කරේ. ඉතින් මේවයි ප්‍රතිඵලය අද අහිංසක මිනිස්සු භුක්ති විඳින්. ඒ නිසා අපි මේ පිළිබඳව සියලු දෙනා මේ වගකීමට සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ අපි කවුරුත් එකතු වෙලා මේ විරුද්ධ පක්ෂයත් අපි සියලු දෙනා මේ වගකීමේ කොටසක් බාරගෙන මේ අවුරුදු 45ක් ඇතුළත වෙච්ච සිදුවීම් වල වගකීම් බාරගෙන මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න සියලු දෙනා අත්වැල් බැඳ ගන්න එක නිල්ලා සිටමින් මාඩි රස්තුති.
සුදී ගරු මන්ත්‍රීතුමා, මීළඟට ගරු ඉමිතියස් බාකිර් මාකර් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක්
තියෙනවා. ස්තුති ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාව ලබා දීම ගැන. අපි දන්නවා අද මේ අපි විවාද කරන කතා සාකච්ඡා කරන කාරණය අපේ රටම මුහුණ දිලා තියෙන තීරණාත්මක අවස්ථාවක් ගැන. මම අගය කරනවා මුදල් ඇමතුමා කරපු කතාව මේ පෞගිය මේ විවාදය ආරම්භ කරමින්. එතුමා වැරදි පිළිගැනීම වැරද්ද පිළිගැන්මක් එතුමාගේ කතාවෙන් කළා. අපේ රට අද ආර්ථික අතින් ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. දේශපාලන වශයෙන් අපි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේ අපි මේ දෙකමටම විසඳුම් දීමේදී අපි අද මුහුණ දීලා තියෙන තත්ත්වය අපේ ජීවිත කාලේ අපි දැකපු දරුණුම අවස්ථාවක්. අපේ රට මුහුණ දීලා තියෙන අගාධයකට ප්‍රපාතයකට අපි කිට්ටු වෙලා තියෙනවා. මේ අර්බුද දෙක දේශපාලන අර්බුදයේ ඇමතීමේ ආර්ථික අර්බුදයේ ඇමතීමේදී දේශපාලන අර්බුදය අපිට අමතක කරන්න බෑ. මේ දෙකම එකට යා යුතුව තිබෙනවා. අද ලෝකෙ දිහා බලනකොට දේශපාලන අර්බුදවලට රටවල් මුහුණ දීමේදී ඒ දේශපාලන අර්බුද ඒ රටවල්වල පාලකයෝ සාර්ථකව මුහුණ දීලා තියෙන්නේ තමන් කාලාන්තරයක් තිස්සේ දරපු මතිමතාන්තර න්‍යායන් අමතක කරලා. අද ඒ ආර්ථික ගමන් මාර්ග ගැන ලෝකෙ සාර්ථක ආර්ථික ගමන් මාර්ග ගැන කල්පනා කරනකොට ලොකු මතභේදයක් ලොකු පරතරයක් අද ලෝකෙ නැහැ. අද චීනය ගත්තත් වියට්නාමය ගත්තත් ජපානය ගත්තත් මැලේසියාව ගත්තත් මේ ඔක්කොම එක හුඟක් දුරට බොහෝ දුරට සමානත්මතා සමානකමක් දකිනවා. අපි එදාට වඩා ලොකු පරතරයක් දකින්නේ. අපි මේක අපි තේරුම් ගත යුතුව තිබෙනවා. මතක් වෙන්නේ චීනය අර හතර දෙනාගේ කල්ලිය මේ ඒ කාලේ මාවෝ සේතුන්ගේ බිරිඳයි හතර දෙනාගේ කල්ලිය චීනයට ඇති කරපු විපත. ඒ විපතෙන් චීනය ගොඩ ආවා. හැබැයි ඒ විපතේදී ඒ පවුල මාවෝ සේතුන්ගේ වැඩිහිටි අවස්ථාවට පත් වෙලා තිබිච්ච වෙලාවේ යාගේ බිරිඳ ඒ හතර දෙනාගේ කල්ලිය තරුණ උදවියව පාවිච්චි කරලා ආයුධයක් කරගෙන අර රතු බට හමුදාවද්ද මොකද දාලා දෙංශියාව පින්ට අවමාන කරමින් වද හිංසාවල් දීලා අත්අඩංගුවට දීලා වද දුන්නා. නමුත් රටේ අවුරුදු ගණනක් අමාරු තත්ත්වයකට චීන ජනතාව මුහුණ දුන්නා. වසර කිහිපයකට පස්සේ බහුතර මතය නැගිටලා ආවා. ඩෙන්ග් ෂියාවෝපින් බලය ගත්තා. චීනය අලුත් මාවතකට ගත්තා. දුප්පත්කමේ එරිලා හිටපු චීනය අච්චර විශාල ජනගහනයක් එක්ක ආර්ථික අතින් ප්‍රාතිහාර්ය පටන් ගත්තා. න්‍යායවාදවල් අමතක කරලා. මට මතක් වෙනවා ජර්මනිය බර්ලින් තාපයක හොනෙකර් කියන අධිපතිවාදී පාලකයා හිටියේ. බර්ලින් තාපයේ කැඩුව තරුණ ජනතාව ජර්මනිය එකතු කරගත්තා. සරණාගතයෝ හැටියට පැනලා ගියේ දවසල තාපෙන් එහාට එක නිවැරදි ආර්ථික මාවතකට ගියා. මිනිස්සුන්ගේ මතය යටපත් කරගෙන ඉන්න බෑ හැම වෙලාවෙම මර්ධනය තුලින් හැම වෙලාවෙම ගෝත්‍රික පාලනවල වලින් අධිපතිවාදී සිතුම්පතුම් වලින් අපි තෝරගත යුතුව තිබෙනවා. මේ වෙලාවේදී මේ රටේ බෞතර ජනතාවගේ මතය අපි අවබෝධ කරගෙන ඒකට හිස නමලා අපි ඒ ගමනත් එක්ක යන්න මේ පාර්ලිමේන්තුවයි ජනාධිපතිවරයායි තීන්දුව කරනවද? එහෙම නැත්නම් එදා චීනයේ හතර දෙනාගේ කල්ලිය ගිය පාරේ, එදා ජර්මනියේ හොනෙකර් වගේ ඒකාධිපති පාලකයෝ ගිය පාරේ අපේ රට ගෙනියනවද? මුගාවෙලා ගිය පාරේ අපි ගෙනියනවද? අධිපතිවාදී පාලකයෝ ගිය පාරේ ගෙනියනවද? අපි තාවකාලිකව අර ඉස්ස වතුර රත් වෙනකන් අර සෙල්ලම් කළා වගේ අපි මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සෙල්ලම් කරලා වැඩක් නැහැ. මේ රටේ බහුතර ජනතාවගේ මතය තේරුම් ගන්න, ජනතාව නගන මේ හඬට හේතුව මොකද්ද? ඒගොල්ලන්ගේ දුක, වේදනාව, අඳෝනාව තේරුම් ගන්න, ඒව අමතන්නට උත්සාහ කරන්න. බලන්න මොනවද මේ මුදල් ඇමතිතුමා තමන්ගේ කතාවේදී කිව්වේ? එතුමායි ලොකු වරද පිළිගැනීමක් කළා. මට මතකයි මම කැමති ඒ කතාවෙන් එක කෑල්ලක් විතරක් කියවන්න ඔයගොල්ලන්ට. මුදල් ඇමතිතුමා කිව්වා, මම මුලින් කියපු ආකාරයට පසුගිය අවුරුදු දෙක තුන තුල ටැක්ස් කැපීම, IMF එකට නොයාම, ඩොලරය අල්ලගෙන සිටීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කල්ගත වීම ආදිය නොකළ යුතුව තිබුණා. ඒක මේ රජයේ පැත්තෙන් සිදුවෙච්ච වරදක්. ඒ ස්වයං විවේචනය පිළිගන්න අපිට අයිතියක් තියෙනවා. අපිට ඒකට ශක්තියක් තියෙනවා. අගය කරන ඇමතිතුමනි, ඔබතුමාට ශක්තිය තිබීම ගැන. නමුත් අපි කියන්නේ ඒකට ජනතාවට වගවීමක් තිබිය යුතුයි. ජනතාවට තමුන්නාස වගකිව යුතුයි. ජනතාවගේ සල්ලිත් එක්ක මේ සෙල්ලම් කරලා තියෙන්නේ. මේ රටේ ඉන්න ධනපති පන්තියට දුන්න සහන බිලියන 6ක් ඒ මුදල් කන්දරාව ජනතාවගේ සල්ලි. ඒ මේ රටේ 5%, 10% ඉන්න දුප්පත් මිනිස් මේ රටේ දුප්පත් ජනතාව භුක්ති විඳින්නේ අපේ ජාතික වත්කමෙන් 5%, 10% වවන ප්‍රමාණයක් ඉඳගෙන. මේ රටේ ධනවත් උදවිය ඒ අතලොස්ස 50%කට වඩා අපේ වත්කම් භුක්ති විඳිනවා. එහෙම තත්ත්වයක් තිබියදී තමුන්නාස 25%කට 20%කට කිවිච්ච බදු අනුපාතය 8%ක් දක්වා අඩු කෙරුවා. මේ බදු සහන තුලින් මේ රටේ සුපිරි ධනවතුන්ට සහන දුන්නා. මේ මුදල් ගැන ජනතාවට වගවීමක් තියෙන්න ඕනේ. මුදල් ලැබෙතුමා අර කතෝලික ජනතාව ඉදිරියට ගිහිල්ලා පව් සමා කරනවා පල්ලියේ. අර තමන්ගේ පපුවට ගහ ගන්නවා මේ කුල්ප කියලා. මගේ අපරාධය කියලා. පව් සමා කීමෙන් පවණක් අගය කරනවා. ඒකට ශක්තිය තිබීම ගැන එතුමට. නමුත් එතනින් පවණක් සෑහීමටපත් වෙන්නට බෑ. වගවීමක් තිබිය යුතුයි ජනතාවට. තමුන්නාස සෙල්ලම් කළා තියෙන්නේ ජනතාවගේ සල්ලිත් එක්ක. බලන්න ඩොලරේ අල්ලගෙන සිටීම. IMF එකට නොයාම ටැක්ස් කැවීම මේ සියල්ලම වැරදි කියලා මුදල් ලැබෙතුමා පිළිගන්නවා. තමුන්නාසලා සමායින ඇමතුමනි මේ අර තමුන්නාසව බලයට පත් කරන රට විරුවෝ පිට රටවල ඉඳන් තමන්ගේ සල්ලි වේදන් කරන මෙහෙට ආවා ඡන්දේ පාවිච්චි කරන්න. ඒගොල්ලෝ ගැන තමුන්නාස කල්පනා කළේ නෑ බලයට ආවට පස්සේ. තමුන්නාස කල්පනා කළේ සුපිරි බලවතුන් සම්බන්ධයෙන් පමණයි. මේ විදියට මේ පාලනයට යන්න ඉඩ දෙන්න මේ යුතුකමක් නෑ හෘද සාක්ෂියක් තියෙන මිනිසුන්ට. ඒ නිසා ඒ වගවීම ඒ දේශපාලන අර්බුදය ගැන කරුණා කළ මේ කල්පනා කළ බලන්න. මට මතක් වෙන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා 89 බලයට පත් වෙනකොට එතුමා කිව්වේ දෙපැත්ත ඇවිලිච්ච විලක්කුවක් මම බාරගන්න කියලා. උතුරේ ගින්දර දකුණේ ගින්දර ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක් ඒ මැද්දේ එතුමා තීන්දුව කරුවා ජනසවිය දෙනවයි කියලා. ඒ පොරොන්දුව මැති වෙන කාලේ දෙනකොට hina වුණා කරන්න බැරි දේවල් කියන්නේ බොරු කියන්නේ කියලා. මුත් මොකද කළේ? ඵලයට පත් වුණාට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය අර්බුදලේ ආශිර්වාදය ලබාගෙන මිනිස්සුන්ගේ අතර සල්ලි දුන්නා. ඒකට ක්‍රමවේදයක් හැදුවා විවුර්ත ක්‍රමවේදයක් දුප්පතුන්ව හඳුනගන්න. අද මේ සමුද්‍රි දෙන විදියට නෙමෙයි ගමේ උදවිය විවුර්ත තනකට කැඳවලා විවුර්ත ක්‍රමවේදයක් තුලින් සැබෑ දුප්පතුන් හඳුනගත්තා. අවුරුදු 3-4ක් ඒගොල්ලන්ගේ ඝන කෑම ඇඳුම් ටික අධ්‍යාපනයේ ශක්තිමත් කරන්න හැදුවා. එච්චරක් නෙමෙයි මට මතක් වෙනවා රුපියල් 2500ට අඩු ආදායම් ලැබෙන පවුල්වල දරුවන්ට රජයේ රැකියාවල් වලට සම්මුඛ පරීක්ෂණ වලට යනකොට 25%ක් වැඩියෙන් ලකුණු දුන්නා. ඒ දුප්පත් පවුල් ශක්තිමත් කරන්න දෙපයින් සිට ගන්න පුළුවන් තත්වයක් ඇති කරන්න තමුන්නාසලා හැම වෙලාවෙම ධනපතීන්ට විරුද්ධව කතා කළා සටන් පාඩ කතා කිව්වා ආණ්ඩු බලයට පත් වෙනකන්. බලයට ආවට පස්සේ සුපිරි ධනපතුන්ග නලවන පිරිසක් බවට තමුන්නාස පත් වුණා. තමුන්නාසට ඡන්දේ දුන්න රටවිරුවන්ව අමතක කෙරුවා. තෝ කොවිඩ් අර්බුදයේ වෙලාවේදී ඒගොල්ලෝ මේ රටට එනකොට ඒ හෝටල් වල මුදල් වේ හෝටල් වලට අධික ගාස්තු අය කළේ තමුන්නාසලා. ඒ දුන්නේ තමුන්නාසට අවශ්‍ය ගුවන් සමාගම් වලට ඒවා. ඒවායින් මුදල් අය කළා. අපේ කලාපේ අනෙක් රටවල් එහෙම කළේ නැහැ. අනෙක් රටවල් ඒ විදිහට සහන දුන්නා. ඒ විදිහට අනුකම්පාවෙන් බැලුවා. ඒ අනුකම්පාව ඕගොල්ලෝ ගාව තිබුණ නැහැ. තමන්ව බලයට පත් කරන්න කැපවෙච්ච රටවිරුවන්ව අමතක කළා. ධනපති 11ක් සනසන්න බදු සහන දීමයි තමුන්නාසලා කළේ. මේවා වැරදි වැඩ. ප්‍රේමදාස ජනාධිපතිතුමා එදා ඒ ජනසවිය දීම තුලින් ඒක ලබා ගත්තේ ඒත්තු ගන්නවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට. මේ වගේ යුද්ධ දෙකක් තිබිලා මේ ප්‍රශ්න තියෙන කාලෙදී අපි දුප්පත් මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ නැති වෙන්න, දුප්පත් දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ නැති වෙන්න, ඒ පවුල් නගා සිටුවන්න අපිට යුතුකමක් තියෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අභියෝගයකට මුහුණ දෙනවයි කියලා. එතුමගේ හේතු ගැන්වීම පිළිගත්තා IMF එක. ඒගොල්ලන්ගේ ආශිර්වාදය ඇතුව ජනසවිය ක්‍රියාත්මක කළේ කරුණා කරලා. මේ ආර්ථික අර්බුදයේදී තවදුරටත් සුපිරි ධනවතුන්ව නලවන්න යන්නේ නැතුව මෙරටේ දුප්පත් පන්තියේ දුක වේදනාව තේරුම් අරගෙන පළමුව ඒගොල්ලන්ව අමතන්න. ඒ අමතනකොට සමෘද්ධි දෙනවා ඒ සමෘද්ධි වෙන වගේ දේශපාලන ඇහිම් බල්ල එක කරන්න යන්න එපා. මේ විෂම චක්‍රය නවත්තමු. අපි නවත්තලා සැබෑ දුප්පතුන්ව තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ දුක වේදනාව අමතන්නට පුළුවන් විදිහට පළවෙනි ප්‍රමුඛතාවයකට දෙමු. ඒ නිසා මේ රටේ පොදු ජන මතය තේරුම් ගන්න, ඒකට හිස නමන්න, ඒකට අවනත වෙන්න. චීනයේ හතර දෙනාගේ කල්ලිය වැඩ කළා වගේ, ජර්මනියේ හොනෙක වගේ කොමියුනිස්ට් අධිපතිවාදී පාලකයෙක් වැඩ කළා වගේ වැඩ කරන්න යන්න එපා. ඉති ලෝක ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගන්න. අපේ රටේ ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගන්න කියලා ජනාධිපතිතුමාගේ අකම මේ පාලනයට මම ඉල්ලා හිටනවා. කරුණා කරලා ඒ ගෝල් ෆේස් එකේ පමණක් නෙමෙයි රට පුරාම මේ රටේ ජනතාව නගන ඒ හඬට තමුන්නාස ඇහුම් කන් දුන්නේ නැත්නම් අපිට සිදු වෙන්නේ ජනතාවගේ දුක. ඒකාධිපති පාලකයෝ අතේ සල්ලි ඔක්කොම තමන්ගේ පැවැත්ම සඳහා වියදම් කළා වගේ වියදම් කරන පාලනයකට යන්නයි මේ රට සිදු වෙන්නේ. ඒ අඳුරු අනාගතය අපේ දරුවන්ට උරුම කරන්ට එපා කියන අවවාදය තමුන්නාස ඉදිරියේ තවමින් පයි කතාවම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මං සන්තෝෂ වෙනවා. මං බොහොම ගරු කරන ආදරය කරන අපේ ඉමිතියාස් බකිර් මාකර් මන්ත්‍රීතුමාට පස්සේ කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ වගේම අද මම මේ කතාව කරන්නේ සුවිශේෂී අසුනක ඉඳලා.
පාර්ලිමේන්තු ඉතිහාසයේ 21 වෙනි අසුන ආණ්ඩු පක්ෂයේ හැමදෑම වාඩි වුණේ නියෝජ්‍ය කතානායකතුමා. ඊයේ ඇති වුණු වෙනසත් එක්ක 21 වෙනි අසුනේ පාර්ලිමේන්තු ඉතිහාසයේ නියෝජ්‍ය කතානායකවරයා හැරුණකොට වාඩි වෙලා කතා කරන ප්‍රථමයා මම. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම දන්නේ නැහැ මේකට අඬන්නද හිනා වෙන්නද කියලා. ඊයේ ඇතිවෙච්ච තත්ත්වයේ පිළිබඳව නොයෙකුත් දෙනා නොයෙකුත් අදහස් ඉදිරිපත් කරා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. මම එකක් කියන්න ඕනේ රජයේ පාර්ශවයෙන්. අපි කලින් දවසේ දැනගෙන හිටියා ඉමිතියාස් බකිර්මාකර් මන්ත්‍රීතුමා මේ තරඟයට ඉදිරිපත් වෙනවා කියලා. අපි කලින් දවසේ දැනගෙන හිටියා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමා මේ තරඟයට ඉදිරිපත් වෙනවා කියලා. ආණ්ඩුව විදිහට අපි තීන්දුවක් අරගෙන තිබුණා. විපක්ෂයේ ඉදිරිපත් කරන්නේ මොන තනි අපේක්ෂකයද අපි ඒ සඳහා සහයෝගය දෙන්න, රටට පණිවිඩයක් දෙන්න මූලික වශයෙන් අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න. බෙදුනේ ආණ්ඩුව නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විපක්ෂය. විපක්ෂයේ අපේක්ෂකයෝ දෙන්නේ ඉදිරිපත් වුණාම ආණ්ඩුවට සිද්ධ වෙනවා එක පැත්තක් ගන්න. ඒ අවස්ථාවේ තමයි අපි තීන්දුව කරේ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමාට අපේ සහයෝගය ලබලා දෙනවා කියලා. අපි අමතක නොකළ යුතුයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ නියෝජනය කරන තැන, අපි මේ වාඩි වෙන පුටුව, මේ ස්ථානය ප්‍රවීණයෝ විශිෂ්ටයෝ දේශපාලනයේ පතාක යෝධයෝ නියෝජනය කරපු තැනක්. මේ තැනේ විශිෂ්ටයෝ මේ රට පාලනය කරා කියන එක අපි අමතක නොකළ යුතුයි. SWRD බණ්ඩාරනායක මහත්තයා, TB ඉලංගරත්න මහත්තයා, අල්හජ් බකීර් මාකර් මහත්තයා, GG පොන්නම්බලම් මහත්තයා, TB තෙන්නකෝන් මැතිතුමා, මගේ දිවංගත අත්තා කවිකොලකාරයෙක් දහනායක ගුරුතුමා, තේමිස් තැපැල්පියුම් මහත්තයා, NM පෙරේරා මහත්තයා වගේ විශිෂ්ටයෝ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. ඒ අය ඉන්න තැනක ඉඳලා අපිට දෙස් තියනවා ඇති, සාප කරනවා ඇති. අපි මේ කරන විනාශය දැකලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච අලුත් මන්ත්‍රීවරයෙක්. මම මේ පාර්ලිමේන්තුවට පත් වෙලා අවුරුද්දයි මාස 8යි. මම මේ පාර්ලිමේන්තුවේ අසුනක් ගන්නවා කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවට එන්න ලැබෙනවා කියන්නේ සුවිශේෂී අවස්ථාවක්. මේක රටේ අතලොස්සකට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. හැබැයි අපි මේ වගකීම තේරුම් ගන්න ඕනේ. මට ජීවිතේ ලොකුම වගකීම, ලොකුම බර දැනිච්ච දවස තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මගේ ලොකු පුතා මට පළවෙනි වතාවට මගේ අතට හම්බ වෙච්ච දවස. එදා තමයි මම දැනගත්තේ ජීවිතේ තියෙන බරපතලකම, වැදගත්කම, වටිනාකම. මාව වෙනස් කරා ඒ සිද්ධිය. ඊට පස්සේ දෙවනි පුතා මගේ අතට හම්බ වෙච්ච දවස, ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ අසුනක් හම්බ වෙච්ච දවස. මගේ පුතාලා දෙන්නගේ වගකීම විතරක් නෙවෙයි අපි කරට අපේ අත්වලට ලැබුණේ මිලියන 22ක වගකීම, මිලියන 22ක සිතුම් පැතුම් හැඟීම් බලාපොරොත්තු. ඒ බර අපිට අපේ දෝතට, අපේ කරමතට වැටුණා කියන එක අපි අමතක නොකළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒක නිසා අපෙන් රට ඉල්ලන්නේ එකතු වෙන්න කියලා. ඓතිහාසිකව අපේ පාර්ලිමේන්තුව ලෝකේ වෙනස් පාර්ලිමේන්තුත් එක්ක වෙනස් වෙනවා. අපිට කවදාකවත් ඉතිහාසයේ කිසිම දවසක කිසිම හේතුවක් වෙනුවෙන් එකතු වෙන්න බැරි වෙච්ච පාර්ලිමේන්තුවක් මේක. යුද්ධය අවුරුදු 30ක් කරා LTT සංවිධානයත් එක්ක අපිට එකතු වෙන්න බැරි වුණා. සුනාමි ඛේදවාචකයේ සිද්ධ වුණා, අපිට එකතු වෙන්න බැරි වුණා. කොවිඩ් වසංගතය ආවා, අපිට එකතු වෙන්න බැරි වුණා. අන්තවාදී ත්‍රස්තවාදය ආවා, අපිට එකතු වෙන්න බැරි වුණා. කොහෙද මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුවේ තියෙන නියෝජ්‍ය කතානායක ධූරයවත් අපිට එකතු වෙලාපත් කරගන්න බෑනේ මේ වගේ තීරණාත්මක අවස්ථාවක. ඒක අපි මතක් කරන්න ඕනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒක නිසා අපි මෙන්න මේ කරුණු අවබෝධයෙන් අපි කටයුතු කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන් කතාබහට ලක් වෙනවා මේ ව්‍යවස්ථාව පිළිබඳ. ව්‍යවස්ථාවේ 19ට යනවද, 18ට යනවද, 20ට යනවද, 21ට යනවද කියලා කතා වෙනවා. මම එක දෙයක් මතක් කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ තාවට පස්සේ අපිට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් තියෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ව්‍යවස්ථාවිනුත් ඒ වගේම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ තුන්වැනි වගන්තියේ පාර්ලිමේන්තුවේදී භාෂණයේ විවාද කිරීමේ හා කටයුතු වල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණයේ විවාද කිරීමේ හෝ කටයුතු වල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය නොකළ හැක්කේය කියන වරප්‍රසාදයේ මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. මේක ඉතාමත් වැදගත් වරප්‍රසාදයක්. හැබැයි ඒ වරප්‍රසාදයේ තියෙන්න ඕනේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක, ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදයක, ප්‍රබුද්ධ ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයක. අපේ රටේ එහෙම දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මේ බලතලයේ අපි කොච්චර අවභාවිතා කරනවද? මම අහලා තියෙනවා මේකේ කතා, මේකෙන් පිට ඉන්න එළිය ඉන්න මිනිසුන්ට කතා කරන්න අයිතියක් නැති මිනිසුන්ට මේ පාර්ලිමේන්තුව ඇතුලේ කොච්චර අශීලාචාර විදියට බොරු බේගල් අදබාලා තියෙනවද? මම විශ්වාස කරනවා අපි අපේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි යම් කිසි ප්‍රකාශයක් කරනවා නම් ඒකේ වගකීම අපිට ගන්න හයිය තියෙන්න ඕනේ. ඒකේ අපිට උත්තර බඳින්න ඕනේ. ඒ වගකීම අපි බාර ගන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම ව්‍යවස්ථා වෙනසක් සිද්ධ වෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපි තීන්දුව කරන්න ඕනේ මේ වරප්‍රසාදේ අතාරින්න කියලත් මම විශ්වාස කරනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට තියෙන බලය අවභාවිතා කරන්න අපිට අයිතියක් නැහැ. ඒ අයිතිය මම දැක්ක පහුගිය දවසක පාස්විරුද ප්‍රහාරය මේ පාර්ලිමේන්තුව කැත කරා. පාර්ලිමේන්තුවට ඕනේ ඕනේ ප්‍රකාශ කරා. මහා මොලකරුව ගැන කිව්වා, අරු ගැහුවා, මූ ගැහුවා කිව්වා. මේක වෙන කිසිම සාධාරණ යුක්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදයක දකින්න නැති ලක්ෂණයක්. හැබැයි අපි පාස්විරුද ප්‍රහාරයක් වෙළඳ භාණ්ඩයක් කරගත්තා. ඕනේ ඕනේ පැත්තට ඕනේ ඕනේ විදියට හැරෙව්වා. අන්තිමට අන්තවාදී ත්‍රස්තවාදීන් කීප දෙනෙක් එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න කරපු වැඩක් කිව්වා. මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳලා කිව්වා, බුද්ධියංශ ප්‍රදානය කරා කිව්වා. මෙන්න මේවට මේවා කියපු අයට යම් කිසි වගකීමක් අපිට ගණ්ඩ සිද්ධ වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. එහෙම නැතුව මේ රට දියුණු කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. ඒ වගේම අමාත්‍යංශ පැත්තෙන් මට පහුගිය දවසක ඉතාම වැදගත් තීරණයක් ගන්න අවස්ථාව ලැබුණා. මම ඒ සඳහා වරාය අධිකාරිය අවුරුදු 60කට වැඩිය කාලයක් මුදල් අය කිරීම කරගෙන තිබුණේ රුපියල් වලින්. රේට් එක අපි ඩොලර්ස් වලින් දෙනවා. අබැයි අපි මුදල අය කරේ රුපියල් වලින්. ඒක අපි වෙනස් කරා ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඒ සඳහා අපිට සහයෝගය දුන්න සිලෝන් ඇසෝසියේෂන් ඔෆ් shipping agents kasa lanka navy niyojita sangamaya ila e wageema sri lanka association of vessel operations lavo sri lanka yatra kriyakaruwange sangame sahaya athiwa thamai api e wenaswima kare man hitenawa meka me rate idiri diunuwa wenuwen apita ganna haki wetcha pradhana thinduwak kiyala eka ganna hakiyawa labima sambandhen man satutu wemin ada dawase me katha karanda awasthawa labima sambandhen satutu wemin mage wacana swalpaya awasan karanawa bohom stuti
isuthi garu yamathuma ඊළඟට පාර්ලිමේන්තුවේ කටයුතු දිවාහරේ සඳහා නැතර කරනවා. නැවත පස්වරු 1:30ට පාර්ලිමේන්තුව රැස් වෙනවා.